සුබ දවසක් ඔබ සියලු දෙනාටම. අද අපි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ විදිහට මේ මාධ්‍ය හමුව ගන්න තීරණය කරේ අද වෙනකොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා කොළඹ බරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය. මුලින්ම කොළඹ බරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත කෙටුම්පතක් ලෙස ඉදිරිපත් කිරීමෙන් පස්සේ මේකට අදාළව පාර්ශ්ව ගණනාවක් අධිකරණයට ගියා. එතකොට මේකට අදාළව අධිකරණයට යන්න තිබුණු කාල සීමාවේ තිබුණු හිඟකමත් එක්ක අපේ පක්ෂයට අධිකරණයට සඳහා යන්න බැරි වුණා. නමුත් අපි ඒ සඳහා මැදිහත් වීම කරන්න ඉන්ටර්වීන් කරන්න වෙන්න කරපු ඉල්ලීම අධිකරණය විසින් පිළිගත්ත නිසා අපිත් මේ නඩුවට මැදිහත් වුණා. අවසානයේදී අද වෙනකොට මේ නඩුවට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ තීරණය සම්බන්ධ අපේ අදහස තියෙන මේකේ එක පැත්තකින් ජයග්‍රහණයක් තියෙනවා. ඒ ජයග්‍රහණය තමයි මේ පනත ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි කියලා අපි මුලින් ඉඳලා තර්ක කරද්දී ආණ්ඩුව පැත්තෙන් කිව්වා මේක ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි නෑ, මේක රටේ මූලික නීතියට පටහැනි නෑ, මේකෙන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා. ඒ වගේම අපි කියද්දී මේක විසින් ඉතාම නරක විදිහේ ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික ප්‍රතිවිපාක ලංකාවට එන්න ඉඩ තියෙනවා කියලා. ඒකත් ආණ්ඩුව සහ ආණ්ඩුවට උදව් කරන අයගේ අදහස් වලින් ඒ අය මේකට ප්‍රතිවිරෝධය පෑවා. නමුත් අද අධිකරණය විසින් ඉදිරිපත් කරලා තියෙන අර්ථ නිරූපණය බැලුවට පස්සේ පේනවා යම් ආකාරයකින් මේ පනත් කෙටුම් පත ව්‍යවස්ථාවට පටහැනි වගන්ති ගණනාවක් අන්තර්ගත කරගෙන ඉන්නවා කියලා. සා අද ඉදිරිපත් කරලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය හරහා මේ පනතේ වගන්ති 9කට අදාළව ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා ආණ්ඩුකම් ව්‍යවස්ථාවට පටහැනි. ඒ සඳහා අනිවාර්යයෙන්ම ජනමත විචාරණයකට පාර්ලිමේන්තුවේ බහුතර සම්මතයකට අමතරව ජනමත විචාරණය සඳහා යා යුතුයි කියලා. ඒ වගේම තවත් වගන්ති 17ක පමණ ප්‍රමාණයකට ඔවුන් නිර්දේශ කරලා තියෙනවා. ඒවා සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍යයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ 3-2 අවශ්‍යයි කියලා. නමුත් මේ තීන්දුව සහ වරාය නගර පනතට අදාළව ඉදිරිපත් වෙච්ච විවේචනය අතර ඉතාම බරපතල පරතරයක් තියෙනවා. මෙන්න මේ පරතරය ඇතුලේ ආණ්ඩුව දැන් නැවත ඉතාම කූට දේශපාලන සෙල්ලමක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධ අනතුරු ඇඟවීම අපි හිතනවා අපේ සමාජයේ වගකීමක් කියලා. පළවෙනි කාරණේ තමයි මේ පනත ආණ්ඩුව සම්මත කරගන්න උත්සාහ කරේ හොරපාරෙන් මේක සම්මත කරගන්න උත්සාහ කරේ. මුලින්ම මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ අප්‍රේල් මාසේ 8 වෙනිදා මේක ඉදිරිපත් කරාට පස්සේ සාමාන්‍යයෙන් තියෙන්නේ පාර්ලිමේන්තුවට මේක සභාගත කිරීමෙන් පස්සේ දවස් 7ක් ඇතුළත අධිකරණයට යන්න ඕනේ කියලා. ඒ දවස් 7 ඇතුලේ දවස් 2යි ඉතුරු වෙලා තිබුණේ රජයේ නිවාඩු දින නොවන දවස් විදිහට. ඒ කියන්නේ 9 වෙනිදා තිබුණා, 15 වෙනිදා තිබුණා, ඉතුරු සියලු දවස්. ඒ කියන්නේ 10 වෙනිදා සෙනසුරාදා, 11 වෙනිදා ඉරිදා, 12 විශේෂ රජයේ නිවාඩු දිනයක් කියලා නම් කරා, 13 අවුරුදු නිවාඩුව, 14 අවුරුදු නිවාඩුව. එතකොට ඉතුරු වෙලා තිබුණේ 9 වෙනිදා සහ 15 වෙනිදා විතරයි. ඒ නිසා අධිකරණයට යාම සඳහා ප්‍රමාණවත් කාලයක් මේක ඉතුරු වෙන්නේ නැහැ. එතකොට අධිකරණයට යාම සඳහා ප්‍රමාණවත් කාලයක් තිබුණේ නැහැ. අධිකරණයේ මේක අභියෝග කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් පුරවැසියන්ට තිබුණේ නැහැ. ඒ නිසා ඒ සඳහා කාලයක් අවශ්‍යයි කියන එක මේ නඩුවල ඉදිරිපත් වෙච්ච හැම පාර්ශවයක්ම ඉදිරිපත් කරපු ප්‍රධාන කරුණ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගත්තට පස්සේ, ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය ගත්තට පස්සේ ඊටම පැහැදිලිව පේනවා ඒ ඉදිරිපත් කරපු විරෝධය සම්බන්ධ කිසිදු සැලකිල්ලක් දක්වලා නැහැ. ඒ ගැන මේකේ මොකක්වත් සඳහන් වෙලා නැහැ. ප්‍රශ්න තියෙන්නේ මේ පනතේ තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේක ගැන සමාජයේ අවම කතාබහක්වත් ඇති වෙන්න ඉඩ නොදී, මේවට අදාළව පුරවැසියන්ට අධිකරණයට පවා යන්න ඉඩ නොදී ඉතාම අත්නොමතික විදිහට මේක සම්මත කරගන්න ගන්න උත්සාහය. මුලින් බැලුවා මේකට අධිකරණ කියන එක නවත්තන්න. ඊට පස්සේ මැයි මාසේ 5 වෙනිදා එක දවසකින් විවාදය කරලා හවස මේක කඩමුඩියේ සම්මත කරගන්න මේගොල්ලෝ උත්සාහයක් දැරුවා. ඒක විවෘත වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 5 වෙනිදා උදේවේදී ආවේ නැති නිසා. ඊට පස්සේ මේ මාසේ 18 වෙනිදා උදේ, ඒ කියන්නේ අද උදේ මේකේ අර්ථ නිරූපණය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 19-20 දවස් දෙකේ විවාද කළා. 20 මේක සම්මත කරන්න තීරණය කරා. ඒ තීරණය කරන්නේ කොවිඩ් වසංගතය ඇවිල්ලා මුළු රටම මරණ බයක වෙලිලා මෙවැනි දේශපාලන සංවාදයකට සුදුසු පරිසරයක් සමාජය ඇතුලේ නැති වෙලාව. අද පවා මේ වරාය නගර පනත සම්බන්ධ අපි කතා කරද්දී කවුරු හරි අහන්න ඉඩ තියෙනවා මේ තරම් විශාල විනාශකාරී වසංගතයක් පැතිරෙමින් තියෙන වෙලාවක වරාය නගර පනත ගැනද කතා කරන්න ඕනේ කියලා. ප්‍රශ්නේ තියෙන්නේ වරාය නගර පනතත් ඒ තරමටම වසංගතයේ තරමටම විනාශකාරී වසංගතයකට අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසායි මේක සම්බන්ධ කතා කළ යුතුව තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් කොහොමද 19-20 දවස් දෙකේ විවාද කරලා මේක සම්මත කරනවා කියන තීරණය ගත්තේ. තීරණය ගත්තේ පක්ෂනායක රැස්වීමේ, විපක්ෂයේ පක්ෂ එකක්වත් කැමති නැති තත්වයක් ඇතුලේ විපක්ෂයේ පක්ෂනායකයෝ සියලු දෙනා විරුද්ධ වෙන තත්වයක් ඇතුලේ ආණ්ඩු පක්ෂයේ පක්ෂනායකයන්ගේ තනි කැමැත්තට අත්වලමතික විදියට තමයි මේ දින දෙක දාගත්තේ. මේක පාර්ලිමේන්තුවේ මූලික සම්පදායන් පවා කැඩිලා. එහෙමනම් පක්ෂනායක රැස්වීම තියන්න අවශ්‍ය නැහැ. ආණ්ඩු පක්ෂයට ඕන විදිහට නම් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තීරණය කරන්නේ පක්ෂනායක රැස්වීම තියන්න ඕනේ නැහැ. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ආණ්ඩුව උත්සාහ කරමින් ඉන්නේ මේ පනත් කෙටුම්පත සම්මත කරගන්න උත්සාහ කරමින් ඉන්නේ හොර රහසේ ජනතාවට කතා කරන්න නොදී. දැන් මේ වෙනකොට ආණ්ඩුවේ ආණ්ඩුවත් සම්බන්ධ වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයත් මැදිහත් වෙලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයත් මැදිහත් වෙලා ලොකු ප්‍රචාරක වැඩසටහනක් කරනවා. ප්‍රචාරක වැඩසටහනේ තේමාව තමයි රට අරින්න කටවල් වහන්න කියලා. රට අරින්න කටවල් වහන්න කියලා තමයි දැන් යන්නේ. හැබැයි අපිට ඉතාලම සැක හිතෙනවා මේ පාර්ලිමේන්තුවේ මේ ක්‍රියාදාමයේ යන විදියට. දැන් දවස් දෙකක් ඇතුළත කෙටි විවාදයක් අරගෙන වරායනගර පනත වගේ එකක් සම්මත කරන්න යනවා. ඒක සම්බන්ධ කිසිදු සමාජ සංවාදයක් ඇති වෙන්න ඉඩ නොදී. ඊට පස්සේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත වගේ එකක් සම්මත කරන්න යනවා. සමුපකාර සංශෝධන පනත සම්මත කරන්න යනවා. අනපනත් ගණනාවක් සම්මත කරන්න යනවා. එතකොට මොකද්ද මේ කරන්න යන්නේ? මේ කරන්න හදන්නේ රට විකුණන්න කටවහන්න කියන තේමාවෙද මේ ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් අධිකරණ තීන්දුවේ ඒක සම්බන්ධ නැහැ. ඒව සම්බන්ධ නැහැ. හැබැයි අධිකරණ තීන්දුවේ මූලික වශයෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 12-1 වගන්තියත් එක්ක ගැටෙන වගන්ති ගණනාවක් වගන්ති 17ක් සම්බන්ධ පෙන්නලා දීලා තියෙනවා. ඒවා ස්ථීරවම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍යයි 3-2 අවශ්‍යයි කියලා කියන වගන්ති ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුකම ව්‍යවස්ථාවේ 148 76 මේවා එකට තියලා කියවනකොට ඒවට පටහැනි කියලා ජනමත විචාරණයක් සහ පාර්ලිමේන්තුවේ බහුතරය ප්‍රමාණවත් නැහැ ජනමත විචාරණයකුත් අවශ්‍යයි කියලා තවත් වගන්ති ගණනාවක් කියලා තියෙනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා තියෙනවා මේ වරාය නගරයට අදාළව. මේ වරාය නගරයට අදාළව වෙනම නීති මේ කොමිසමට වෙනම නීති හදන බලයක්. මේ කොමිසමට වෙනම නීති හදන බලයක් දීලා තිබුණා, රෙගුලාසි හදන බලයක් දීලා තිබුණා. ඒක අඩුම ගානේ පළාත් සභාවලටවත් දීලා තිබුණ නැති එක. පළාත් සභාවල මේක කරන්නේ පළාත් සභාවල ප්‍රඥප්ති හදනවා. ඒක කරන්නේ ජනතාව විසින් ඡන්දයෙන් තෝරාපත් කරගත්ත නියෝජිතයෝ හරහා. හැබැයි මේකේ ජනතාව විසින් තෝරාපත් කරගත්ත නියෝජිතයෝ කියලා කවුරුත් නැහැ. ඒ වෙනුවට ජනාධිපතිවරයා විසින් නම් කරන පුද්ගලයෝ. ඒ අය ලංකාවේ පුරවැසියෝද කියලාත් නැහැ. ඒ අයට නීති හැදීමේ බලයක්. ඒ කියන්නේ මහජන නියෝජිතයන් සතු විවස්සදායක බලයක් ඒකට දීලා තිබුණා. ඒවට අදාළ වගන්ති ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි කියලා මේකේ තීරණය කළා තියෙනවා. ඒ වගේම මේ පනත හරහා පාර්ලිමේන්තුව සතුව මෙතෙක් තිබුණු බලයක්, ඒ කියන්නේ බදු පැනවීමේ බලය සහ ඇතැම් ව්‍යාපාර, ඇතැම් සමාගම්, ඇතැම් ආයෝජකයෝ බදු වලින් නිදහස් කිරීමේ බලය මේකට පවර්ලා තිබුණා. ඒක ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි එහෙම එකක් කරනවා නම් බදු පැනවීමේ හෝ බදු නිදහස් කිරීමේ බලයක් ලබා දෙනවා නම් මේ කොමිසමට ඒක සඳහා ජනමත විචාරණයක් අවශ්‍යයි. පාර්ලිමේන්තුව විතරක් ඒ තීරණය ගන්න බෑ කියලා අධිකරණ තීන්දුව තියෙනවා. ඒ විතර නෙවෙයි මේකේ තිබුණා ලංකාවේ පුරවැසියන්ට පුළුවන් වරාය නගරය ඇතුළට යන්න ගිහිල්ලා එතන බඩු මිලදී ගන්නත් පුළුවන්. නමුත් බඩු මිලදී අරගෙන නැවත එනකොට ඒ සීමාවේ තියෙන ගේට්ටුව ළඟදී දේශ සීමාවේදී බඩු ගෙවීමක් කරන්න ඕනේ කියලා පනතේ අඩංගු වෙලා තිබුණා. ඒකත් ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟ නැහැ කියලා තීරණය කළා තියෙනවා. ඒතකොට පොදුවේ ගත්තට පස්සේ ඒ විතර නෙවෙයි මේකට යම් ආකාරයක අධිකරණ බලයක් තිබුණා කොමිසමට. මේකේ වගන්ති ගණනාවක් තිබුණා. මෙන්න මේ වගන්ති කඩකරන අය වැරදිකරුවන් ලෙස සලකනවා. ඒ අය සඳහා දඬුවම් දීම කියලා කතාවක් මෙන්න මේ අහවල් දඬුවම් දෙන්න පුළුවන් කියලා එකක් තිබුණා. එතකොට ඒකත් ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි කියලා තීරණය කළා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ කොමිසම සතුව තියෙන නියාමන බලය, මේ කොමිසමට රෙගුලේෂන්ස් නියෝග පැනවීම සඳහා ජනාධිපතිවරයාට සහ අදාළ විෂය භාර අමාත්‍යවරයාට තියෙන බලය, බදු එකතු කිරීමේ බලය, විනිමය සුරකුම්පත්හ විනිමය කොමිෂන් සභාවත්, ඒ වගේම සහාධිපත්‍ය කොමිෂන් සභාවටත් උඩින් තියෙන බලයක් මේකට තියෙන එක, වීසා දෙන්නේ කාටද කියලා තීරණය ගැනීම බලය, ආගම නිගමන දෙපාර්තමේන්තුව සතුව තිබෙන බලයක්, ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශය සතුව තියෙන බලයක්, ඒක මේ කොමිසමට පවරා දීම, ඒ වගේම නියාමන ආයතන ගණනාවක් විසින් කරන ආයෝජන සහ ව්‍යාපාර නියාමනයේ සම්බන්ධ බලය මේ කොමිසමට දීම වගේ දේවල් ඒව සම්මත කරනවා නම් පාර්ලිමේන්තුවේ 3-2 බහුතරයක් අවශ්‍යයි කියලා අධිකරණ තීන්දුව තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අධිකරණ තීන්දුව මේක දැක්කට පස්සේ අපිට මතු පිටින් දැක්කට පස්සේ සතුට හිතුණාට මේ තීන්දුව ඊටාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුව කරලා තියෙන වගන්ති ඒ තීන්දුව දීලා තියෙන්නේ මේවා ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි කියලා ඉදිරිපත් කරපු ලිඛිත තර්ක, ඉදිරිපත් කරපු විවේචන, අධිකරණයේ සාකච්ඡා වූ දේවල් එක්ක වලට පටහැනි විදියට. ඒවට පටහැනි විදිහට. දැන් හුඟක් ඒ වගේ තියෙන්නේ යෝජනාවක් කරලා තියෙනවා. ඒ බලය අධිකරණය කොහොමද තියෙනවා? මෙන්න මේ අහවල් වචනේ වෙනුවට මෙන්න මේ වචනේ දාන්න කියලා. ඒ වචනේ දැම්මා කියලා මෙතන දේශපාලන වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 3-4 වගන්ති. 3-4 වගන්තියේ අධිකරණ නියෝගයේ තියෙන්නේ 4 කියන වචනේ වෙනුවට 2 facilitate කියලා දාන්න කියලා. ඔබට මේ මේකේ අදාළ වගන්තිය කියවල බැලුවොත් තේරෙයි 4 කියන වචනේ වෙනුවට 2 facilitate කියන වගන්තිය දැම්මා කියලා දේශපාලන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක කියලා තියෙන්නේ මේකට ජනමත විචාරණයක් ඕනේ කියලා. හැබැයි ජනමත විචාරණයක් නොකර බේරෙන්න පුළුවන් 4 කියන වචනේ වෙනුවට 2 facilitate කියලා දැම්මත්. දැන් 6-1 ද වගන්තිය ගත්තොත් එහෙම ඒකේ තිබුණු ප්‍රධාන තර්කය තමයි පළාත් පාලන ආයතන ඇතුළු මහජන නියෝජිත සභාසතු බලයක් ජනතාව විසින් ඡන්දයෙන් තෝරාපත් නොකරන ලද කොමිසමකට බාර දීලා කියලා. ඒක තමයි තිබුණේ. එතකොට ඒක ව්‍යවස්ථාවට පටහැනි කියලා තීරණය කරලා යෝජනා විදිහට තියෙන එන්ෆෝස් කියලා වචනයක් එකතු කරා. දැන් මේක බැලුවට පස්සේ තේරෙනවා එන්ෆෝස් කියන වචනේ එකතු කරාට පස්සේ කොමිසමේ බලය තව වැඩි වෙනවද කියන සැකෙත් එනවා. අදාළ ප්‍රශ්නෙට උත්තරයක් නැහැ. දැන් තව උදාහරණයක් තමයි 52-3 වගන්තිය මේකේ තියෙන්නේ. දැන් 52-3 වගන්තිය තියෙන්නේ බදු නිදහස් කිරීම ප්‍රදානය කිරීමේ බලය කොමිසමට දීලා තියෙනවා. එතකොට ඒකේ තිබුණු තර්කය තමයි අධිකරණයේ සාකච්ඡා වෙච්ච තර්කය තමයි බදු නිදහස් කිරීමේ බලය මේ කොමිසමට දෙන්න බෑ. ඒක පාර්ලිමේන්තුව සතු බලයක් කියන. ඒක පාර්ලිමේන්තුව සතු බලයක් කියලා. නමුත් අන්තිමට ඉදිරිපත් කරලා තියෙන සංශෝධනයෙන් තියෙන්නේ මේ පනතේ සඳහන් ආකාරයේ රෙගුලාසි පනවන්න මේකට පුළුවන් කියලා. ඉතින් ආයේ පනතේ රෙගුලාසි පනවීමේ බලය දීලා තියෙන්නේ මේ කොමිසමට නම් කොමිසමම තීරණය කරනවා නම් රෙගුලාසි පනවනවා කියලා. මෙතන ප්‍රශ්න තියෙන්නේ මහජන නියෝජිතයන් විසින් රෙගුලාසි පනවීම වෙනුවට බදු නිදහස් කිරීම තීරණය කිරීම වෙනුවට බදු ගහන්නේ කොහොමද, බදු නිදහස් කරන්නේ කොහොමද කියලා ලංකාවේ පවතින නීතියට පිටින් කොමිසමට බලය ලැබීමනේ ප්‍රශ්නේ. ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැ. දැන් උදාහරණයක් විදිහට දේශීය ආදායම් පනත, එකතු කළ අගේ මත බදු පනත, සුරා බදු පනත, වරායහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත, විනෝද බදු පනත, රේදු ආඥා පනත, මේ පනත් විසින් පනවලා තියෙන බදු ඉවත් කරලා බදු නිදහස් කිරීම ඇතැම් අයට දෙන තීරණය ගන්න කමිෂන් එක. කමිෂන් එක ඒ තීරණය ගන්න එක ජනතා පරමාධිපත්‍යයට හානි කරයි. ඒක ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක්. ඒ තීරණ ගත යුත්තේ ජනතාව විසින් ඡන්දයෙන් තෝරාපත් කරන ලද නියෝජිතයෝ කියලා තමයි උසාවියේ තර්කෙකි. නමුත් ඒ තර්කෙට දීලා තියෙන උත්තරේ ගත්තට පස්සේ උත්තරෙන් මුකුත් වෙන්නේ නැහැ. උත්තරෙන් ආයේ මේක පනත තියෙන විදිහට වැඩ කරන්න කියලා ආයේ කොමිසමටම දීන. ඊට පස්සේ දැන් අපි තව උදාහරණයක් ගමු 52-5 වගන්තියේ කොමිසම හදන මාර්ගෝපදේශ වලට අනුව බදු නිදහස් කරන්න පුළුවන් කියලා තියෙනවා. අධිකරණයේ තර්ක කරේ මොකද්ද? අධිකරණයේ තර්ක කරේ අධිකරණයේ විවාදයේ ලිඛිත දේශනවලදී තර්ක ඉදිරිපත් කරේ මාර්ගෝපදේශන ගයිඩ්ලයින්ස් නිර්මාණය කිරීමේ සැකසීමේ බලයක් කොමිසමට දෙන්න එපා කියලා. කොමිසමට ගයිඩ්ලයින් හදන බලය දෙන්න එපා කියලා තමයි තර්කයේ තිබෙන්නේ. එතකොට දැන් අධිකරණයේ මේක සම්බන්ධ ආපු නීතිමය තර්ක ඔක්කොම පැත්තකින් තියලා අවසානයේදී අධිකරණ තීන්දුවේ තියෙන්නේ අර 4 වෙනුවට ෆැසිලිටේට් දාලා අහවල් කෑල්ල අයින් කරලා ඒ වෙනුවට එන්ෆෝස් දාලා ඔය වගේ වචන හරඹයක් කරලා ඉවර වෙලා මේක ජනමත විචාරණයකට නොයා බේරෙන්න පුළුවන් විදිහට තමයි අවසානයේදී අධිකරණ තීන්දුව තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි පාර්ලිමේන්තුවේ 3/2 බලය අවශ්‍යයි කියන ඒවා පවා තියෙන්නේ එහෙම කරලා බේරෙන්න පුළුවන් විදිහට. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කලිනුත් කිව්වා මේ ප්‍රශ්නේ අධිකරණයේදී බේරන්න බෑ. මොකද අධිකරණයේදී මේක සම්බන්ධ සාකච්ඡා වෙන්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද කියන එක විතරයි. මේක විසින් ආර්ථිකයට මොන වගේ ප්‍රශ්නයක් වෙනවද කියන එක, මේක විසින් කළු සල්ලි ජාවාරම් කරුවන්ගේ තිප්පොළක් බවට පත් වෙලා කොළඹ වරාය නගරය මුළු ආසියාවෙම තියෙන කළු සල්ලි මේකට ඇවිල්ලා මේක ඇතුළේ දැවැන්ත ජාවාරම් වෙන්න තියෙන ඉඩකඩ ලංකාවේ බදු නොගෙවා මහජන මුදල් මංකොල්ල කාලා නීති විරෝධී ලෙස රැස් කරගෙන ඉන්න මුදල් විසුද්ධි කරන තැනක් විදිහට හොරුන්ට ගිහිල්ලා සල්ලි ටික කළු සල්ලි සුදු කරගන්න සල්ලි සුද්ධ කරගන්න තියෙන තැනක් විදිහට මේක පාවිච්චි වෙන ප්‍රශ්නේ අපි කිව්වා. ඒක අධිකරණයේදී සාකච්ඡා වෙන්නේ නැහැ. ඒවා අධිකරණයේදී සාකච්ඡා වෙන්නේ නැහැ. අධිකරණ එක සීමාවක තමයි සාකච්ඡා කරන්නේ. මේක ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනිද නැද්ද? කොළඹ වරාය නගරයේ මේ විදිහට චීනය මැදිහත් කර ගැනීම හරහා ඉන්දු පැසිෆික් සාගර කලාපයේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ චීනය අතර තියෙන බලපොරොයට ලංකාව මැදි වෙනවා. මේ මැදිවීම විසින් ඉතාම බරපතල ප්‍රතිවිපාක වලට මූණ දෙන්න වෙනවා කියන දේශපාලන ප්‍රශ්නේ. ඒක අධිකරණේ සාකච්ඡා වුණේ නැහැ. අධිකරණේ සාකච්ඡා වෙන්නේ අධිකරණ සීමාවේ තියෙන මේ පනත් කෙටුම්පත ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක විතරයි. ප්‍රශ්නේ තියෙන්නේ ඒක ආණ්ඩුකම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එකේදීත් ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මේ ඇවිල්ලා තියෙන තීන්දුවේ මේකේ ඕනතරම් හිල් තියෙනවා. රිංගල යන්න පුළුවන් විදිහට වචනයක් දෙකක් වෙනස් කරලා ජනමත විචාරණ තියන්නෙත් නැතුව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් නැතුව මේවා සම්මත කරගන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ. අනිතක මේක වැදගත්ම දේවල්. ඒ කියන්නේ කොළඹ වරාය නගරේ කිසිදු පළාත් පාලන ආයතනයකට බස්නාහිර පළාතට කොළඹ දිස්ත්‍රික්කයට අයිති නැහැ මේ පනත තියෙන විදිහට. එතකොට ඒක වැරදි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලංකාව කියලා අර්ථකථනය කරලා තියෙන්නේ ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25. එතකොට එහෙම නැතුව මේක එහෙම අයිති ගොඩට දාලා නැහැ. එක්කෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න වෙනවා අමතරව තියෙන වරාය නගරෙත් ලංකාවට අයිති කැලලක් කියලා. එහෙම නැතිනම් මේ පනතට ඇතුළු කරන්න වෙනවා මේක ලංකාවේ කොටසක් මේක අයිති අහවල් පළාතට අහවල් දිස්ත්‍රික්කයට කියලා. ඒ ගොඩවීම අයිති. එතකොට ඒක ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට පොඩ්ඩක්වත් යොමු වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි අර අක්වෙරළ බැංකු කියන්නේ ඔෆ්ෂෝර් බැංක්ස්. ඒවා ලංකාවේ මූල්‍ය මණ්ඩලයේ පාලනයට යටත් නැහැ. ඕන ජාවා අලංකාරයට ඇවිල්ලා ඒ බැංකුවල තමන්ගේ සල්ලි දාලා ඉවර වෙලා ඕන පිස්සුවක් නටන්න පුළුවන් විදිහට තිබුණේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒක ශ්‍රේෂ්ඨාධිකරණේ මේ කියන අර්ථ නිරූපණ වලට ඒක අහු වෙලා නැහැ. ඒ විතරක් නෙමෙයි මේ වරාය නගරයේ ඇතුලේ මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඒවට අදාළව කොළඹ වාණිජ මහාධිකරණයට බලයක් නැහැ අධිකරණ තීන්දුව දෙන්න. අධිකරණ බලය පවර්ලා තියෙන්නේ ජාත්‍යන්තර බේරුම් කරන අධිකරණේ. එතන මේක ලංකාවේ භූමියට අයිති නෑ වගේ ප්‍රශ්නක් තියෙනවා. ලංකාවේ කොළඹ වාණිජ මහාධිකරණයට මැදිහත් වෙන්න බෑ. එතකොට ඒ ප්‍රශ්නේ අධිකරණ බලය පිළිබඳ ප්‍රශ්නේ අධිකරණයේ විසින් සැලකිල්ලට අරන් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන සියලු මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට කියනවා. එතන මූල්‍ය බලය හිමි පාර්ලිමේන්තුවට ඒ සඳහා ඒකාබද්ධ අරමුදල තියෙනවා. ඒකාබද්ධ අරමුදලට පිටින් සමාන්තර ගිණුමක් හදන්න මේකෙන් බලය දීලා තියෙනවා. එතන ඒක සම්බන්ධ ඒ සමාන්තර ගිණුමක් හදන්න ඒ ව්‍යවස්ථාදායක බලයේ මේ කොමිසමට දීම ගැන අධිකරණ තීන්දුවෙ මුකුත් නැහැ. හැබැයි අධිකරණේ මෙහෙම කළා තියෙනවා. අධිකරණේ ඒ අරමුදලට මුදල් දෙන්න තියෙන ක්‍රම 100 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 146 වෙනි වගන්තියට පටහැනි කියලා යම් ආකාරයකට හිර කිරිල්ලක් බාධක කිරිල්ලක් කළා තියෙනවා. ඒ නිසා ඇත්තටම තියෙන්නේ මේ වරාය නගරය කියන එක ජාවාරම් කරුවන්ගේ තිප්පලක් වෙන එක ලෝක අධිරාජ්‍යවාදී බලවතුන්ගේ කලාපීය බලවතුන්ගේ ලෝක බලවතුන්ගේ බලපොරයේ වේදිකාවක් බවට පත් වෙන එක ඒ අවදානම පොඩ්ඩක්වත් පහ වෙලා නැහැ. ඒ අවදානම පොඩ්ඩක්වත් පහ වෙලා නැහැ. දැන් ආණ්ඩුව උත්සාහ කරයි මේ පනත අරගෙන මේකේ අර කියලා තියෙන විදිහට වචනය හා මෙහා කර කර එහෙන් කෑලි අමුණමුණ මෙහෙන් කෑලි අමුණමුණ මේක ටින්කරින් කරා. ඒක මේක නිශ්චිතවම ගත්තොත් මේක ටින්කරින් කරන්න බෑ. මේක දැන් ටින්කරින් කරන්න බෑ. මේ පනත අහෝසි කළ යුතුයි. හෙට සහ අනිද්දා යොදා තිබෙන විවාදය අවලංගු කළ යුතුයි. මේ පනත අහෝසි කරන්න. මේ පනත අහෝසි කළා නව පනතක් හදන්න ඕනේ කොළඹ වරාය නගරය සඳහා වන පරිපාලනය කොහොමද ගෙනියන්නේ කියන එකට අදාළ. ඒක ප්‍රමාණවත් මහජන සංවාදයකට ලක් කරන්න ඕනේ. මේ මිනිස්සු මරණ බයේ ගෙවල් වල හැංගිලා ඉද්දි මිනිස්සු මැරෙයි කියලා බයේ කොවිඩ් වලට බයේ වසංගතයට බයේ ඉද්දි ඒක ඇතුලේ මේවා සම්මත කරගන්න මෙහෙම ඉඩ දෙන්න බෑ. මේවට අදාළ අඩුම ගන්න ප්‍රමාණවත් සමාජ සංවාදයකට ඉඩ තියන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතරයක් සහිත සම්මත වෙන්න කියලා තියෙන වගන්ති අපි බලමු ඒව සම්මත කරයිද කියලා. දැන් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්න මේ පනතට විරුද්ධයි කියපු අය ඒගොල්ලන්ට රෙද්දක් ඇඳගෙන අත උස්සන්න පුළුවන්ද බලමු. ඒවත් වචන එහා මෙහා කළා කිව්වට පස්සේ මේ පදනම එහෙමම තියෙන පනතට අත උස්සයිද කියන එක අපි බලමු. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෝ කියන කට්ටියගේ දේශපාලන පක්ෂපාතිත්වය තියෙන්නේ කාගේ පැත්තටද? මහජනයාගේ පැත්තටද? එහෙම නැතිනම් වෙන පැත්තකටද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන්. ඒක නිසා ඒ වගේම දැන් කාරක සභාව අවස්ථාවේදී සංශෝධන කරනවා කියලා උසාවියේදීත් කිව්වා රජයේ නීතිඥව. එතකොට මේ ඒ සංශෝධන කියන ඒවා කොහොමද යන්න ඉඩ තියෙන්නේ? ඒ සංශෝධන කොහාට යයිද? ඒ පිළිබඳ බරපතල ප්‍රශ්නකුත් තියෙනවා. ඒක නිසා අපි බල කරනවා හෙටයි අනිද්දායි දාලා තියෙන විවාදේ වහාම අවලංගු කළ යුතුයි. යෝජනා විදිහට මොනවා තිබුණත් අවම වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දීලා තියෙනවා මේ පනතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා. ඒ කලින් කිව්වේ මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තියෙන නිසා මේක සම්බන්ධ පුළුල් සමාජ සංවාදයක් අවශ්‍යයි. ඒ වගේම මේකේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි දේවල් වලට අමතරව මේකේ තියෙන ආර්ථික කාරණා, මේකේ තියෙන දේශපාලන කාරණා, මේකේ තියෙන සමාජීය කාරණා, සංස්කෘතික කාරණා සම්බන්ධ සමාජ සංවාදයකට ඉඩකඩ අවශ්‍යයි. ඒ ඉඩකඩ තියලා මේ වසංගත කාලේ නැතුව මේගොල්ලන්ට පුළුවන් නම් 2002 තමයි වරාය නගරය හදන්න යෝජනාව ආවේ. 2014 තමයි ගිවිසුම අස්සම් කරලා හදන්න පටන් ගත්තේ. මේගොල්ලන්ට යෝජනාව ආපු දවසේ ඉඳලා අවුරුදු 12ක් බලාගෙන ඉන්න ඉවසීම තියෙනවා. 2014 ගිවිසුම අස්සම් කරලා 2021 තමයි මේක හදලා ඉවර කරේ. එතකොට අවුරුදු 7ක් ඉවසන්න ඉවසීම තියෙනවා මේගොල්ලන්ට පනත සම්මත කරගන්න මේ වරාය නගරය හදන්න. හැබැයි පනත හැදුවට පස්සේ මාස 2ක් ඉවසගෙන ඉන්න බෑ. මාස 3ක් ඉවසගෙන ඉන්න බෑ. මහජනතාව අතර මේක සංවාදයකට ගේන තුරු පුදුම කුලප්පුවක් තියෙන මේක සම්මත කරගන්න. ඉතින් මේක පිටිපස්සේ තියෙන්නේ ඊටාම පැහැදිලිව මේ ගෝලීය බල දේශපාලන අරමුණු වෙනුවෙන් කරන මැදිහත් වීමයි ලංකාව ඇතුලේ මේ තියෙන දූෂිත ක්‍රමයේ දූෂිතයන් සඳහා කළු සල්ලි තිප්පොළක් බවට මේ මේ භූමිය පත් කරගන්න එකයි. ඉතින් ඒකට ඉඩ දෙන්න එපා. අපි දන්නවා දැන් ආණ්ඩුව කියනවා රට අරින්න නම් කට වහන්න කියලා. රට අරින්න නම් කට වහන්න කියලා කියනවා. මුව වසා රට අරිමු කියලා ආණ්ඩුව දැන්නින් දානවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මුව වසා හඬ නගමු කියලා. මුව වසා හඬ නගමු, මුඛාවරණය දාගෙන, නමුත් හඬ නගමු. මේ මේ අයුක්තියට එරෙහිව, මොකද මේ කොවිඩ් වසංගතය තරම්ම බරපතල වසංගතයකට, බරපතල ව්‍යසනයකට, බරපතල විනාශයකට මේ පනත හරහා ලංකාව ගොදුරු වෙන්න නියමිතයි. ලංකාවේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම්, ජනතාවගේ පරමාධිපත්‍ය බලය සියල්ල මේක හරහා උල්ලංඝනය වෙනවා. ඒ නිසා මේකට එරෙහිව නැගී සිටින්න, මේකට එරෙහිව හඬ නගන්න, මේකට එරෙහිව සංවිධානය වෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා, අපි පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා. මහජන ඡන්දයෙන් තේරීපත් වෙච්ච නියෝජිතයෝ කියලා නම් ඔබ ඉන්නේ. ඒක තවදුරටත් වළංගු නැහැ. ඒකේ වළංගුතාවයක් අවම වශයෙන් හරි පෙන්වන්න උවමනාවක් තියෙනවා නම් හෙටයි අනිද්දායි විවාදේ අවලංගු කරන්න, මේ පනත විසි කරන්න. මේ පනත විසි කරලා වරාය නගරය සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහය හදන්නේ කොහොමද කියන එක සම්බන්ධ නැවත සාකච්ඡාවක් කරන්න. ඒ සඳහා නැවත අලුත් නීතියක් සම්මත කරන්න. ඉතින් ඒ සඳහා අපි පක්ෂයක් විදිහට අපේ මැදිහත් වීම, අපිට කරන්න පුළුවන් උපරිම මැදිහත් වීම කරනවා. අපි නැවතත් ජනතාවගෙන් ඉල්ලනවා මේ ජනතා ද්‍රෝහි, සමාජ විරෝධී අනපනත් පරාජය කිරීම සඳහා මහජන බලයක් ගොඩනගන්න කියලා.